සුපරදු විදිහට SBS සිංහල වැඩසටහනේ සිකුරාදා වැඩසටහනෙන් සතිය ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සෝදානමින් ඉන්නවා. අයිබෝන් සුබෝදෑසනක් රංගන.
අයිබෝන් මදුර සුබෝදෑසනක්.
හොඳයි, අද සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් පළවෙනියට අපි විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ අවසන් වෙච්ච ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය පිළිබඳව. බංග්ලාදේශය අතින් ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ටෙස්ට් තරගයක් පරාජයට පත් වුණා. ඒ වගේම බංග්ලාදේශයේ සියවන ටෙස්ට් තරගය තමයි ඔවුන් මේ විදිහට ජයග්‍රහණය කරේ. රංගන, ඇත්තටම මොකද වුනේ?
මදුර, මං හිතන්නේ බංග්ලාදේශ කණ්ඩායම පැත්තෙන් ගත් කල තමන්ගේ සියවන ටෙස්ට් තරගයේ සමරන්නට මීට වඩා හොඳ අවස්ථාවක් ඔවුන්ට උදාවන්නේ නැහැ. ප්‍රථම වතාවට ඔවුන් ශ්‍රී ලංකාව පරාජයට පත් කළා. කඩුරු හතරකින් ඔවුන් ශ්‍රී ලංකාව පරාජයට පත් කළා. මෙම තරගයේ වෙනසට බලපෑ අවස්ථාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ප්‍රථම ඉනිමේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීම, ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 338ක් පමණයි. දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 138ක් සමගින් පිළිතුරු ලෙස බංග්ලාදේශයේ ලකුණු 467ක් ලබා ගත්තා. මෙහිදී ෂකිබ් අල් හසන් ලකුණු 116ක් නොදැවී ලබා ගත්තා. ඔහු තමන් ලකුණු 11ක් ලබා සිටියේදී ලබාදුන් උඩපන්දු උපුල් තරංගයෙන් ගිලිහියාමෙන් පසුව ශතකයක් දක්වා තමන්ගේ ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගන්නට ඔහු සමත් වුණා. මෙය ඍජු ලෙසම බලපෑවා. බංග්ලාදේශ කණ්ඩායම මෙතරම් ඉහළ ලකුණු සංඛ්‍යාවක් ප්‍රථම ඉනිමේදී ලබා ගැනීමේදී ශ්‍රී ලංකාව තමන්ගේ දෙවන ඉනිමේදී නැවතත් අසාර්ථක වුණා. විමු කරුණාරත්න පමණක් ලකුණු 126ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට උත්සාහ දරුවා. ඒ අනුව බංග්ලාදේශයට තමන්ගේ දෙවන ඉනිමේදී ලකුණු 191ක ජයග්‍රහ ඉලක්කයක් හිමි වුණා. සාමාන්‍යයෙන් ටෙස්ට් තරගයක විශේෂයෙන්ම සර්වන මුතු ක්‍රීඩාංගණයේ සිවන් ඉනිමේදී ලකුණු 191ක් කියන්නේ ලෙහෙසි පහසු ඉලක්කයක් නොවේ. නමුත් බංග්ලාදේශයේ සමත් වුණා ඉතාමත්ම හොඳින් මේ ලකුණු සංඛ්‍යාව හඹා යන්නට. ඔවුන් ප්‍රවේගකාරී පිටිහරමයක් දියත් කළා. සඳහන් කරන්නට ඕනේ චන්දික හතුරුසිංහ කියන්නේ මීට දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරන අවධියේදී තැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නැතිනම් පී සරවණමුතු ක්‍රීඩාංගණයේ ආශ්‍රිතව ඇති ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකෙක්. ඔහුට මේ තනතිරුව පිළිබඳව, මේ ක්‍රීඩාංගණය පිළිබඳව ඉතාමත්ම හොඳ අවබෝධයක් තිබෙනවා. මේ නිසා වෙන්වන්නට ඕනේ ඔහුගේ දැනුමතුකම් මැදියේ බංග්ලාදේශයේ ඉතාමත්ම හොඳින් මේ ලකුණු සංඛ්‍යාව හඹා ගියා. අපදුටුවා මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන නවීන් විසාරණක මහතා සඳහන් කර තිබුණා බංග්ලාදේශයේ හමුවේ ශ්‍රී ලංකාව පමණයි මෑත කාලයේ පරාජයකට පත් වුණේ නැති කණ්ඩායම ලෙස සිටියේ. නමුත් අවසානයේදී බංග්ලාදේශයේ හමුවේ පරාජයට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදු වුණා. මෙයට පරිපාලනයේ ඍජුවම වග කියන්නට ඕන බවත් ඔහු සඳහන් කර තිබුණා.
මොදරංගන අර කිව්වා වගේ එක් දින තරගාවලිය හෙට ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක් දින තරගාවලිය. අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරමු. කොහොමද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම?
තරගයට ඇති සූදානම පිළිබඳව කතා කරන විට මදුර ශ්‍රී ලංකාව පුහුණු තරගයේ ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කරමින් ලකුණු 2ක සීරු ජයක් හිමි කර ගන්නට සමත් වුණා. බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිළ අතර පැවති පුහුණු එක් දින තරගයේ CCC ක්‍රීඩාංගණයේදී තමයි මෙම තරගය පැවැත්වුණේ. මෙහිදී ශ්‍රී ලංකාව ලකුණු 354ක් ලබා ගත්තා. කඩුලු 7ක් දැවී තමන්ගේ නියමිත පන්දු අර 50 අවසානයේ කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් ලබා ගන්නට සමත් වුණා. නැවතත් ලකුණු 4ට පැමිණෙමින් ඒ වගේම සඳුන් වීරක්කුඩි ලකුණු 67ක් සමගින් දරංචේද සිල්වා ලකුණු 52ක් ලබා ගත්තා. තිසර පෙරේරා නැවතත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 41ක් ලබා ගත්තේ 4-5-2 සහ 1-6-5 සමගින්. කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමත් ඉතාමත්ම හොඳින් මේ ලකුණු සංඛ්‍යාව හඹා යන ආකාරයක් දක්නට ලැබුණා. ලකුණු 352ක් පමණ යොවුන් ලබා ගත්තේ. ඒ අනුව ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමත් වුණා. මේ ජයග්‍රහී මානසිකත්වයත් සමගින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට දඹුල්ලට පැමිණ තිබෙන්නේ. හෙට තරගයේ පැවැත්වෙන්නේ දඹුල්ල ජාතික අන්තර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. පළමු තරගයේ සහ දෙවන තරගයේ පැවැත්වෙන්නේ දඹුල්ලේදී. කෙසේ වෙතත් මෙම පුහුණු තරගයේදී ලකුණු 4ට පැමිණි කුසල් ජොනික් පෙරේරා මේ වන විට වම් පාදයේ සුළු ආබාධයකට ලක්වීම නිසාවෙන් ඔහුට පළමු තරග 2 අහිමි වන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය වෙනුවෙන් අසංක ගුරුසිංහ මහතා මාධ්‍යයට සඳහන් කර තිබෙන්නේ. මේකනම් දරුණු ආබාධයක් නොවුනත් ඔහුට පළමු තරග 2 සඳහා සහභාගී වීමේ අවස්ථාව අවම බව තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පුල් තරංග තමයි නායකත්වයේ දරන්නේ නැවත වතාවක්. ඇන්ජුල මැටියස්ගේ ආබාධිත තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම සුවාසට පත්වී නොතිබීම නිසාවෙන් උපුල් තරංගට නැවතත් අවස්ථාව හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේදී එක් දින තරගාවලියකට නායකත්වය ලබා දෙන්නට යන උපුල් තරංග නායකත්වය දරනවා නිරෝෂන් දික්වැලට අවස්ථාව හිමි වනවා. නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කරන්නට දරංජේද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දි මාල් කුසල් චරිත් පෙරේරා පංචිතේ සිටියත් ඔහු මේ වන විට දඹුල්ලට පැන්නේ නැහැ. ඔහු තවමත් සිටින්නේ කොළඹයි. එනු ඔහු වෙනුවට තවත් කවුද නම් කරන්නේ කියන තීරණය අද දිනේදී ශ්‍රී ලංකාව පැත්තෙන් වාර්තා වීමට ඉඩ තිබෙනවා. ඊට අමතරව ධනුෂ්ක ගුණතිලක නැවතත් ශ්‍රී ලංකා සංස්කෘතියට පැමිණ තිබෙනවා. විශේෂයෙන්ම නිමාවට පත්ව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්තයේ කණ්ඩායම අතර පැවති එක් දින තරගාවලියේදී ඔහු සුවිශේෂී දක්ෂතා දක්වන්නට සමත් වුණා. සුරංග ලක්මාල් නැවතත් සිටිනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. ඊට අමතරව ලහිරු කුමාර් සමගින් විකුම් සංජය වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වී තිබෙනවා. තිසර පෙරේරාට බොහෝ කලකට පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම හිමි වී තිබෙනවා. සතිත් පතිරණ නැවතත් තමන්ගේ ස්ථානේ රැකගන්නට සමත් වී තිබෙනවා. සීකුගේ ප්‍රසන්න සමගින් ලක්ෂාන් සඳකැන් තමයි රංගපන්දු යවන්නන් ලෙස මේ සංචිතයට නම් කර තිබෙන්නේ.
රගන අප ඊලට කතා බහ කරන්නන්නේ ICC චම්පියන්ස් ට්‍රෝෆී හැමතම ICC ශූරන්ගේ කුසලානය පිළිබඳව ක්‍රිකට් ලෝක කුසලානයට පමණක් දෙවෙන වෙන මෙම ශූරතාවලිය මේ අවුරුද්දේ එංගලන්තයේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචාරය නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම කොහොමද මේ සංචාරයට?
ඔව් මදුර, ඔබ සඳහන් කළ ආකාරයටම මේ ලෝක කුසලාන තරංගාවලියට පමණයි මෙම තරංගාවලිය දෙවෙනි වන්නේ. අටවන අවස්ථාවට තමයි මෙවර තරංගාවලිය පැවැත්වෙන්නේ. දෙතාන්නේදී මෙම තරංගාවලිය පැවැත්වීමට නියමිතයි. ජූනි මාසයේ පළවන දා සිට 18වන දා දක්වා මේ සඳහා සහභාගී වෙන රටවල් අතේ නගර 19ක් පුරාවට මේ ICC චැම්පියන්ස් කුසලාන තරංගාවලියේ ශූරයින්ට පිදෙන කුසලානය මේ වන විට සංචාරය කිරීම ආරම්භ කර තිබෙනවා. තරංගාවලිය පැවැත්වීමට තවත් හරියටම දිනසියක කාලයක් ඉතිරිව තිබියදී එනුව පසුගිය මාර්තු 2 වනදා තමයි ඩුබායිදී මෙම ලෝවතා සංචාරය මේ කුසලානය ආරම්භ කළේ. අනතුරුව ඉන්දියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, නැතිලන්තය, ඔස්ට්‍රේලියාව සහ අවසාන වශයෙන් තරගාවලිය ආරම්භ වන්නට මසකට පෙර එංගලන්තයට මේ කුසලානය පැමිණීමට නියමිතව තිබෙනවා. යනුව බංගලාදේශයේ ඩකා නුවරදී සංචාරය කළ මේ කුසලානය පසුගිය 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණියා. එට දින දක්වා ශ්‍රී ලංකාවේදී මේ කුසලානය නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිවනවා. යනු හෙට දිනේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරගයේ අතරතුර මේ කුසලානය ප්‍රදර්ශනය කිරීමටත් නියමිතයි. ඉන් අනතුරුව පාකිස්තානයේ කරච්චි නුවර දක්වා තමයි මේ කුසලානය ගමන් කිරීමට නියමිතව තිබෙන්නේ. රටවල් අටක් නියෝජනය කරමින් මේ තරංගාවලිය පැවැත්වෙනවා. එංගලන්තයේ පැවැත්වෙන නිසාවෙන් ශ්‍රී ලංකාවට තරම්ම මෙහිසි පහසු තරංගාවලියක් වන්නේ නැහැ. නමුත් ඒ වන විට කණ්ඩායමේ මේ තිබෙන්නා වූ ආබාධිත තත්ත්ව යම් ආකාරයකින් සුව කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණහොත් තමන්ට ඉතාමත් හොඳ අවස්ථාවක් ඇති බව තමයි ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහම් ෆෝඩ් මහතා පසුගිය දා සඳහන් කර තිබුණේ. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම තරංගාවලියෙන් තරංගාවලියට ඉදිරියට යන ආකාරයට මේ තරංගාවලියට කොයි ආකාරයෙන් දුන දේවිද කියා.
පසුගිය සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපි කතා බහ කරා මේ බෝනියෝ සත්සමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක සහභාගී වුණා කියලා. අපිට මේ සතියේ මැද්දේදී අපිට ආරංචි වුණා කාන්තා කණ්ඩායම ශූරතාවය දිනාගත්තා කියලා. අපි ඒ ගැනත් කෙටියෙන් සඳහන් කරමු රංගන.
ප්‍රථම වතාවට තමයි මතුර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමක් මේ ආකාරයේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කරන්නට ජාත්‍යන්තර තලයේ සමත් වී තිබෙන්නේ. මේ සත්සමාජික රග්බි කැලෙන්ඩරේ ඉතාමත්ම ප්‍රමුඛ පෙළේ තරගාවලියක් තමයි මේ බෝනියෝ රග්බි 7 තරගාවලිය. මෙහිදී ශ්‍රී ලංකා කාන්තා සත්සමාජික කණ්ඩායම සමත් වනවා තායිලන්තයේ පරාජයට පත් කරමින් අවසන් මහා තරගයේදී ලකුණු 12-5 ලෙස සමස්ත ශූරතාව හිමි කර ගන්නට. ඔවුන් අවසන් පූර්ව තරගයේදී මැලේසියාව ලකුණු 29-5 ලෙස පරාජයට පත් කරනවා. ඒ වගේම මූලික වටේදීත් සමත් වනවා තායිලන්තයේ පරාජයට පත් කරන්නට. තායිලන්ත කාන්තා කණ්ඩායම කියන්නේ මේ ආසියානු කලාපයේ සත්සමාජික රග්බි තරග රටාවේ ඉතාමත්ම ඉදිරියෙන් සිටින්නා වූ කණ්ඩායමක්. ඔවුන් පරාජයට පත් කිරීම විශේෂයෙන්ම තරගාවලිය තුළදී අවස්ථා දෙකකදී ඔවුන් පරාජයට පත් කිරීමට ලැබීම ඉතාමත්ම සුවිශේෂී ජයග්‍රහණයක් බව තමයි ශ්‍රී ලංකා පුහුණුකරු සුදත් සම්පත් මහතා මාධ්‍යයට සඳහන් කර තිබෙන්නේ. මෙම තරගාවලිය ලෝක කුසලාන සත්සමාජික රග්බි තරගාවලියට සුදුසන් තේරීමේ තරගාවලිය මෙන්න අනතුරුව පැවැත්වීමට නියමිතයි. අප්‍රේල් මාස ආරම්භයේදී ඒ සඳහා හොඳ පෙරහුරුවක් බව තමයි ශ්‍රී ලංකා රග්බි සංගමය සඳහන් කර තිබෙන්නේ.
මේ සතිය මුලදී අපිට ආරංචි වුණා ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් ඔස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ සම වැටුප් ගෙවන්නට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කළා කියලා. විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාව තුළ මේ දවස්වල යනවා කාන්තා පිරිමි සම අයිතීන් පිළිබඳව කතාබහක් සහ ඒ ගැන සාකච්ඡාවක්. මේ කාන්තාවන් සහ පිරිමින් අතර තියෙන වැටුප් පරතරය නැති කරන්නට ඔස්ට්‍රේලියාවේ රජය කටයුතු කරමින් පවතිනවා. ඉතින් ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මේ තීරණය ගෙන තින්නේ. රංගන අපි පොඩ්ඩක් ඒ පිළිබඳව විස්තර කතාබහ කරමු.
මම හිතන්නේ මදුර ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් බොහෝ කාලයකට සිහිනෙන්වත් බලාපොරොත්තු විය නොහැකි පුවතක් තමයි ඔස්ට්‍රේලියාව පැත්තෙන් වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවකට මීට පෙර ලැබූ ආදායම මෙන් 125 ගුණයක වැඩි ආදායමක් මේ වසරේ ජූලි 1වෙනිදා සිට හිමිවීමට නියමිත බව තමයි ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එය දළ වශයෙන් වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 79,000ක් පමණ වූ මීට පෙර පැවති ආදායම ඉදිරියේදී ඩොලර් 179,000ක් දක්වා වැඩිවීමට නියමිතයි. මේ යම් ආකාරයකින් ඔස්ට්‍රේලියාවේ ජාතික පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලබන්නා වූ වැටුපට සමාන වැටුපක්. ඒ අනුව ඔවුන්ට සම වැටුප් ඉදිරියේදී හිමිවීමට නියමිතයි. මෙය ජාතික තලයේ වගේම ඔවුන්ගේ අන්තර් සමාජ මට්ටමටත් මේ ආකාරයටම වැටුපක් හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ. ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ සඳහන් කරන ආකාරයට මේ 2017 ජූලි මාස 1වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර 2021 වසරේ සිට මේ තවත් ඉහළ නැංවීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු ඩොලර් 210,000ක් දක්වා වන ඉහළ මිලක් දක්වා මේ වැටුප වැඩි කිරීමටත් නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙග් ලැනින්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සතුටට පත් විය හැකි තත්ත්වයක් බවයි මේ තොරතුරෙන් වාර්තා වන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත් කල දළ වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයාට හිමිවන මාසික වැටුප රුපියල් මිලියනයක් පමණ වුවත් එය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගත් කල රුපියල් 10,000ක් නැතිනම් 10,000ක් ගත හැකි මුදලක් බව තමයි අපට වාර්තා වන්නේ. ඉතාමත්ම අවම මුදලක්, එය තරඟ ගාස්තුවක් වශයෙන් ගත් කලක් ඉතාමත්ම අවම මුදලක්. නමුත් මේ වන විට යම් ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සාහ ගනිමින් තිබෙනවා ජාතික කණ්ඩායමට සරිලන පහසුකම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටත් ලබා දීමට. නමුත් වැටුප පැත්තෙන් ගත් කල ඉතාමත්ම අඩු අගයක් බවයි වාර්තා වන්නේ.
හොඳයි, ඒ සමගින් අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. රංගන, ඔබට බොහොමත්ම ස්තුතියි. ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා. ජයග්‍රහී සතියන්තයක් ප්‍රාර්ථනා කරමින්.